එහෙමනම් අපි නැවතත් යමු යමු ලෝකයේ වැදගත්ම භූම පරිභෝගික රටාවක් පිළිබඳව. ඒ ලෝකයේ ජනතාවගෙන් බිලියන 2.5ක් ආහාරයට ගන්නා, ඒ වගේම සහල් වලට පමණක් දෙවැනි වූ තිරිඟු වගාව සඳහා සම්බන්ධයෙන් දීපුතේ තිරිඟු වගාව ඉතාම වැදගත් භෝගයක් විදිහට නැත්නම් වගාවක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ලෝකයේ බොහොමයක් රටවල් තිරිඟු වගාව සිදු කරනවා. ඒ අතරින් කැපී පෙනෙන රටවල් කීපයක් අපි සඳහන් කරගමු. ඔබට පුළුවන් මේ මම සඳහන් කරන රටවල් සිතියෙහි ලකුණු කරගන්න. නොයසී නම් සිතියම් පොතෙහි බලන්න. චීනය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ආර්ජන්ටිනාව, ප්‍රංශය, රුසියාව, ඔස්ට්‍රේලියාව, පකිස්තානය, ඉන්දියාව, යුක්‍රේන්, කසකස්ථානය. ඒ වගේම ලෝකයේ තිරිඟු නිෂ්පාදන ප්‍රමාණය පිළිබඳ අපි සලකා බැලුවොත් තිරිඟු නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ චීනයයි. එහි නිෂ්පාදන ප්‍රමාණය ටොන් මිලියන 115ක් පමණ වෙනවා. ඒ වගේම දෙවන ස්ථානය හිමිවන්නේ ඉන්දියාවටයි. ඉන්දියාව විසින් ටොන් මිලියන 80ක් නිෂ්පාදනය කරනවා. රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයන් රටවලුත් ටොන් මිලියන 60කින් නිෂ්පාදනය කරනවා. ඒ වගේම සෙසු රටවල් සාමාන්‍යයෙන් ටොන් මිලියන 25කට වඩා අඩු නිෂ්පාදන ප්‍රමාණයක් තමයි නිපදවන්නේ. ඒ අනුව ලෝකයේ විශාල වශයෙන් තිරිඟු නිෂ්පාදනය කරන රටවල් දෙක ඇත්තටම අපිට හඳුනා ගන්න පුළුවන්. ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටවල් දෙකේ තමයි මේ නිෂ්පාදනය වැඩිපුරම සිදු කරන්නේ. අපි බලමු තිරිඟු වගාව සඳහා අවශ්‍ය කරන සාධක මොනවද කියලා. ඒ සඳහා මිලිමීටර 300ත් 500ත් අතර වර්ෂාපතනයක් තියෙන්න ඕන. පැල වැඩෙන කාලයට සිසිල්ටිත් දේශගුණයක් තිබිය යුතු වෙනවා. ඉතින් මේ සිසිල්ටිත් දේශගුණය හොඳින්ම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මධ්‍යක්ෂාංශීය රටවල්වල. එහෙම නැත්නම් අපි කියනවා සෞම්‍ය කලාපීය රටවල්වල. ඒ වගේම ජලය හොඳින් බැස යන තැන්තලා බිම් භෝග වගාවට අවශ්‍ය වෙනවා. මොකද මේ භෝගයේදී ජලය රඳවා තබා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තිරිඟු වගාව සඳහා සුදුසුම පස තමයි දූපතේ චර්නෝ සම්පස. මේවා බොහෝ විට ව්‍යාප්ත වෙලා තියෙන්නේ සෞම්‍ය කලාපයේ තෘණභූමි ආශ්‍රිතව. ඉතින් භෝග වගාවක් වශයෙන් ලෝකයේ අද්විතීය ලක්ෂණ පෙන්වන තිරිඟු දියුණු වගාවක් ලෙස ප්‍රකට වීමට බලපා ඇති සාධකත් කීපයක්ම තියෙනවා. ඒ එකක් තමයි නවීන තාක්ෂණය භාවිතා කිරීම. ඒ කියන්නේ විවිධ පර්යේෂණ මගින් තිරිඟු වගාවේ නව බීජ නිෂ්පාදනය, ඒ වගේම වගාවට පැමිණෙන රෝග, නව තිරිඟු ප්‍රභේද නිෂ්පාදනය කිරීම ආදී කටයුතු සිදු කරනවා. ඒ සෑම අවස්ථාවකදීම නවීන තාක්ෂණය භාවිතා කිරීමක් සිදු වෙනවා. ඒ වගේම යාන්ත්‍රික ශ්‍රමය භාවිතා කිරීම හේතුවෙන් ඉතාම කාර්යක්ෂම විශාල වැඩ කොටසක් විශාල භූම ප්‍රමාණයක් වගාව සඳහා එකවර යොදා ගන්නට හැකියාව තියෙනවා. තවදුරටත් ගත්තොත් නවීන බීජ වර්ග භාවිතා කිරීමක් තිරිඟු වගාවේදී සිදු වෙනවා. වර්තමානයේ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි නොරෙයි කියන තිරිඟු බීජය මේ සඳහා හොඳ උදාහරණයක් වෙනවා. කෘමිනාශක හා කෘෂි රසායන භාවිතය තුළින් තිරිඟු වගාව දියුණු කර ගැනීමට ඔවුන් උනන්දු විය තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දුවේ පුතේ ප්‍රාග්ධන ආයෝජනය කිරීමේ හැකියාව ඉතාම වැදගත්. මේ තිරිඟු වගා කරන බහුතරයක් රටවල් සංවර්ධිත රටවල්. ඒ නිසාම ඔවුන්ට ප්‍රාග්ධන ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඒ තරම් ගැටලුවක් පැනනගෙන්නේ නැහැ. ඒ නිසා ඉතා හොඳින් යන් සූත්‍ර භාවිතා කරමින්, පර්යේෂණ කරමින්, නව තාක්ෂණී භාවිතා කිරීමින් තිරිඟු වගාව දියුණු කිරීමට ඒ අය උනන්දු වෙනවා. තිරිඟු වගාව ආශ්‍රිතවත් තියෙනවා විශේෂ ලක්ෂණ. ඊට ආවේදික වූ සුවිශේෂ ලක්ෂණ අපි දැන් හඳුනා ගනිමු. තිරිඟු ඒක භෝග වගාවක් ලෙස සිදු කරනවා. ඒ කියන්නේ විශාල භූමිවල එක යායට එකම භෝගයක් ලෙස තිරිඟු පමණක්ම වගා කරනු ලබනවා. ඒ වගේම තිරිඟු වගා බිම් ඉතා විශාලයි. ඒවා හෙක්ටාර දහස් ගණන් යුක්තයි. කැනඩාවේ තිරිඟු පටිය, ආර්ජන්ටිනාවේ තිරිඟු අඩකවිය, මේවා විශාල ගොවි බිම් විදිහට තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම තිරිඟු නිෂ්පාදනය වැඩි කිරීම සඳහා දියුණු තාක්ෂණය භාවිතා කිරීම වගේම ලොව පුරා පැතිරුණු තිරිඟු වෙළඳපළක් හඳුනා ගන්නටත් පුළුවන්. කිසිම දිනක තිරිඟුව ගාස් නොකරපු රටවල් වත් ඒ හැමෝම තිරිඟුව ආශ්‍රිත නිෂ්පාදන ආහාර ගන්නවා. ඉතින් මේ නිසා විශාල රටවල් ප්‍රමාණයක් පුරා මේ වෙළඳපොළ පැතිරලා ගිහිල්ලා තියෙනවා. තිරිඟුව ආශ්‍රිත තවත් විශේෂ ලක්ෂණයක් තමයි දුවේ පුතේ මහා පරිමාණයෙන් යාන්ත්‍රික ශ්‍රමය භාවිතා කිරීම. බිම් සැකසීමේ ඉඳලා පැර සිටුවීමද, වල් නෙලීමද, ඒ වගේම පොහොර හා කෘෂි රසායන ඉසීම වගේම අසනු නෙලීමත් සිදු කරන්නේ යන් සූත්‍ර මගින්. මේවාෙහිදී කොම්බයින් හාවෙස්ටර් වැනි දියුණු උපකරණ දියුණු යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමක් සිදු කරනවා. තවදුරටත් සලකා බැලුවොත් අපිට වැඩි ඵලදායක සහිත තිරිඟු වර්ග නිෂ්පාදනය කිරීමකුත් මේ වගාවේ අපිට හඳුනා ගන්නට පුළුවන්. මං පෙරදිත් ඔබට නුදුසුනක් කිව්වා නොරින් 10 කියන තිරිඟු විශේෂය. තවත් ලක්ෂණයක් තමයි දුවේ පුතේ මේ තිරිඟු වල සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි තිරිඟු පිටි ඇලෙන සුළු ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසාම විවිධාකාර ආහාර වර්ග සැකසීම සඳහා තිරිඟු යොදා ගන්නට පුළුවන්. එහෙමනම් තිරිඟු ගව සම්බන්ධයෙන් ඔබ දැන් යම්කිසි අවබෝධයක් ලබාගෙන තියෙනවා. බලමු පුතේ මේ සම්බන්ධව යම්කිසි අභ්‍යාස ටිකක් සිදු කළ යුතුනවා. එහෙමනම් පොත සහ පැන තැගෙන ඔබ සූදානම් වන්න. මම ප්‍රශ්න කීපයක් ඔබට දෙනවා. ඒ වගේම ප්‍රශ්න කීපයක් ඔබෙන් අසනවා. ප්‍රශ්න අංක 1. තිරිඟු වගාව සම්බන්ධයෙන් වැදගත් වන රටවල් 4ක් නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නය. තිරිඟු වගාවේ දියුණුවට බලපා ඇති හේතු සාධක 3ක් සඳහන් කරන්න. තිරිඳු වගා කරන රටවල් ලැයිස්තුගත කරන්න. ඒ වගේම දැන්නබට පුළුවන් මම මේ අසන ප්‍රශ්නවලට පිළිතුරු මේ අවස්ථාවේදීම මතක් කරලා ඔබතුලගට නගා ගන්න. තිරිඟු විශාල වතුවල වගා කරන භෝගයකි. මේ ප්‍රකාශය නිවැරදිද වැරදිද? ඔව් වැරදිනේ. වතුවල නෙවෙයි වගා කරන්නේ. ඒ නිසා හොඳයි. ඒ වගේම තවත් ප්‍රශ්නයක්. තිරිඟු සඳහා වඩාම සුදුසු වන්නේ දියලුපසයි. ඔව් ඇත්තටම දියලුපස නෙවෙයි. අවශ්‍ය වෙන්නේ චර්ණෝ සම්පස. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි තිරිඟු වගාව සම්බන්ධ ප්‍රශ්න නැත්තම් අභ්‍යාස වලින් ඉවත් වෙනමු. අපි මීළඟට තවත් කෘෂිකාර්මික භූමි පරිපෝෂක සම්භාවිත යොමු වෙනටයි අදහස් කරන්නේ. මං දුල පුතලකින් පුංචි ප්‍රශ්නයක් අහන්නද? නිවර්තන ප්‍රදේශ තියෙන්නේ කොහෙද? ලෝක සිටීමේ අක්ෂාංශයන් සලකා බැලුවොත් නිවර්තන ප්‍රදේශ ව්‍යාප්ත වෙන්නේ කොයි ආකාරයටද? ඔව්. ඔව්. දීපතේ සමකී සිට උතුරු අක්ෂාංශ 23 හමාර වෙනකලුත් සමකී සිට දකුණු අක්ෂාංශ 23 හමාර දක්වාත් කලාපය තුල ව්‍යාප්ත වෙන්නේ නිවර්තන ප්‍රදේශ. එහෙමනම් මම අද කතා කරන වතු කෘෂි කර්මය ව්‍යාප්ත වෙලා තියෙන්නේ මෙන්න මේ නිවර්තන කලාපය තුලයි. එහෙමනම් වතු කෘෂි කර්මය කියන එක අපි ඉස්සර වෙලාම හඳුනාගනිමු. වතු කෘෂි කර්මය කියලා කියන්නේ මනා සංවිධානය හා කලමනාකාරීත්වයකින් යුක්තව පුහුණු පුහුණු ශ්‍රමයක් භාවිතා කරමින් අපරයන මුල් කරගෙන විශාල වතුවල සිදු කරන භෝග වගාව. ඒ අනුව වතු කෘෂි කර්මයේදී ප්‍රමුඛ ස්ථාන ගන්නා භෝග කිහිපයක්ම තියෙනවා. තේ, උක්, රබර්, කෝපි, කපු, පොල්, කොකෝවා. හොඳයි. අපි එහෙමනම් වතු කෘෂි කර්මය කියලා කියන්නේ මොකද්ද කියලා හඳුනාගත්තා. එහි භෝග වර්ගත් හඳුනාගත්තා. දැන් ඉන්නේ අපි යොමු වතු කෘෂි කර්මයේ විශේෂ ලක්ෂණ සඳහන් කරන්න. විශාල වතු ලිස්ස තමයි වතු කෘෂි කර්මය සිදු කරන්නේ. මේ අපි ඉහත සඳහන් කළ භෝග වර්ග විශාල වතු වල තමයි වගාව සිදු කරන්නේ. ඒ වගේම මේ වගාව සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික ස්වරූපයකින් යුක්තයි. එනම් අපරයණිය සඳහාම අලෙවිය සඳහාමයි මේ භෝග වගා කරන්නේ. ඒ නිසා ඒ ව්‍යාපාරික ස්වරූපයට අනුගත වෙලා තියෙනවා. ඒ වගේම දේශීය මෙන්ම විදේශීය ශ්‍රමය භාවිතා කිරීමකුත් සිදු වෙනවා. සෙසු රටවල වගේම අපි ලංකාව සම්බන්ධයෙන් සලකා බැලුවොත් දුල පුතල් දන්නවා ලංකාවේ තේ වගාව සඳහා දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් රැගෙන ඇවිල්ලා තියෙනවා. අදටත් ඒ අයගේ සම්භාවයෙන් සිටින පිරිස තමයි මේ කටයුතු වල යෙදෙන්නේ. ඒ වගේම පුහුණු ශ්‍රමය භාවිතා කිරීම වතුවගාවේදී විශේෂ ලක්ෂණයක්. සමහර වතුවගාවන්වලදී ඒ පුද්ගලින්ගේ පාරම්පරිකව පැමිණි දැනුම හා පන්නරය තුළින් ලැබෙන පුහුණුවත් සමහර වතුවගාවන්වලදීද පුහුණුවක් අවශ්‍ය වූ වගේ වගේම පුහුණුව ලබා දුන් හොඳ ශ්‍රම සම්පතක් භාවිතා කිරීම සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි විධිමත් ශ්‍රම සංවිධානයකුත් තියෙනවා. මේ වතුවල වතු පාලකයාගේ සිට අවසාන කම්කරුවා දක්වා වූ පිරිස ඒ ශ්‍රම සංවිධානය තුළ ඉතාම කාර්යක්ෂම ඒ අයට පැවරුණු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වගේම පුදුවේ පුතේ වතු කෘෂිකර්මයේ තවත් ලක්ෂණයක් තමයි කෘෂිකාර්මික ක්‍රමයක් වුවත් මෙහි කාර්මික ලක්ෂණද පෙන්නුම් කරනවා. ඒ කියන්නේ කෘෂි භෝගයක් විදිහට තමයි අපි අගවස්තු කරන්නේ. එසේ වුණත් ඒ වයින් නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා එම කර්මාන්තවලට අමුද්‍රව්‍ය සැපයීමක් ඇත්තටම මේ වතු කෘෂි කර්මයෙන් සිදු වෙනවා. නිදසුනක් විදිහට අපිට රබර් වගාව දෙන්නට පුළුවන්. රබර් ඇසුරු කරගෙන අපි ඒව ආහාරයට ගන්නව නෙවෙයිනේ නේද? රබර් භාණ්ඩ නිෂ්පාදනයේදී භාවිත කරනවා. ඒ වගේම තමයි දේපුතේ මේ වතු කෘෂි කර්මයේ තවත් ලක්ෂණයක් තමයි විදේශ විනිමය උපයාගත හැකි භෝග වර්ගවලින් තමයි මේක සැදුම් ලත්. ඒවා අපි කිව්වා අපනයනය තුළින් ආදායම් ලබා ගැනීමේ අරමුණ, නැත්තම් අපි කිව්වර ව්‍යාපාරික අරමුණින්මයි මේ භෝග වගාව සිදු කරන්නේ. මේ වතු කෘෂි කර්මයේ යටතේ ප්‍රධාන භෝගය තමයි අපි තේ විදියට හඳුන්වන්නේ. ජගුතල දන්නවද? ලොව පුරා ඉතාම ජනප්‍රිය වූ පානය. ඒ වගේම ආසියාව තමයි තේ සම්බන්ධයෙන් ඉතාම ප්‍රසිද්ධ. ආසියාවේ ඉන්දියාව, චීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ජපානය, ඉන්දුනීසියාව, වියට්නාමය වගේ රටවල් මේ තේවගාව වෙත යොමු වෙලා තියෙනවා. හොඳයි, දුර පුතාට දන්නවද මේ තේවගාවේ ඉතිහාසය? තේවගාව මුලින්ම තේ සොයාගත්තේ කවුද? ඔව්, ඔබේ දැනුම පොඩ්ඩක් මතකයේ අවදි කරන්න. ඇත්තම දුරීපතේ තේවගාව නැතන් තේ මුලින්ම හොයාගත්තේ චීන ජාතිකයින් විසින්. එහෙම වුණත් ලෝකෙට තේ හඳුන්වලා දුන්නේ බටහිර ජාතීන්, ඒ කියන්නේ යුරෝපා ජාතීන් විසින් යටත්විජ සමයේදී තමයි තේ ලෝකයට හඳුන්වලා දුන්නේ. ඒ වගේම වගාව සම්බන්ධයෙන් ඉතාම වැදගත් වෙන්නේ ආසියාතික කලාපයයි. සෙසු භෝග වර්ග වලට වගේම තේ සඳහා සුවිශේෂ සාධක අවශ්‍ය වෙලා තියෙනවා. මේ සාධක තියෙන තැන්වල පමණයි තේ වගාව සිදු කරන්නට පුළුවන්. අපි බලමු විවර්තන කලාපයේ හැමතැනකම මේ සාධක ඇත්තේ නැහැ. ඒ නිසා මේ සුවිශේෂ සාධක මොනවද කියලා අපි හඳුනා ගන්නට ඕන. ඉන් එකක් තමයි සෙල්සියස් අංක 15වත් 27 පමණ උෂ්ණත්වයක් තිබිය යුතු වෙනවා. මේ උෂ්ණත්වය තේ පැලෑටි වැඩිවීමට, දළු ලියවීමට උපකාරී වෙනවා. ඒ වගේම මිලිමීටර 1900 ඉඳලා 5460ක් දක්වා වූ වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතුයි. ඒ කියන්නේ මේ වර්ෂාපතන ටිකක් ඉහළ අගයකින් තියෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, වර්ෂාපතනය වතුර පුරා පැතිරුණු එකක් වීමත් ඉතාම වැදගත් වෙනවා. ඒකට හේතුව දූපිතේ තේ වගාව සඳහා තේ ගසේ වැඩිවීමට හොඳට අවුව වගේම වැස්සක් තියෙන්න ඕන. දළුනි කඩාගන්නේ. ඒ නිසා තේ ගසේ වැඩිවීමට හොඳින්ම තෙතපනය හා උදෑසන මීදුම් හෝ පිරි ස්වභාවයක් තිබීම ඉතාම සුදුසුයි. අපි දැන් ලංකාවේ තේ වගාව සිදු කරනවනේ, නොරලී සිදු කරනවා, ඒ වගේම මේ හන්තාන් ප්‍රදේශයේ සිදු කරනවනේ. මේ ප්‍රදේශවල සුවිශේෂ ලක්ෂණය තමයි උදෑසන තියෙන පින්න හෝ මීදුම් ස්වභාවය. ඒ තෙතමනේ වගාවට ඉතාම අවශ්‍යයි. ඒ වගේම පස විදියට ගත්තොත් ලොම්හා ලැටරයිට් පස තමයි තේ වගාවට තිබිය යුතු වෙන්නේ. ඒ වගේම හොඳ ජලයේ බැස යන මද බෑවුම් සහිත භූමි වගාව සඳහා සුදුසු වෙනවා. මානව සාධකයක් විදිහට පුහුණු ශ්‍රමයත් වගාවට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ආකාරයට සාධක කැටි කරගෙන මේ සිදු කරන තේ වගාවේ විශේෂ ලක්ෂණ කීපයක් අපිට හඳුනා ගන්නත් පුළුවන්. දේපොතේ මේ තේ වගාව සිදු කරොත් ඒකෙන් දීර්ඝකාල අස්වනු ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගස් වවාගත්තට පස්සේ එහි දළු වරින් වර වරින් වර කඩමින් දීර්ඝ කාලයක් තිස්සේ අස්වනු ලබා ගන්න පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි විශාල හා කුඩා වතු ලෙසද තේ වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම වගා කලමනාකරණය හා විධිමත් ශ්‍රම සංවිධානයක් තේ වගාවේදී අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ නියම කරගත් කාලයට දළු නෙලීම, ඒ වගේම නෙලිය යුතු දළු වර්ග, දැල්ලේ ස්වභාවය, ඒ වගේම තේ දළු නෙලීම සඳහා ශ්‍රමිකයන් යෙදවීම, ඒ වගේම දළු රැස් කර ගැනීම, මේ ආකාරයට හොඳ ශ්‍රම සංවිධානයක් වතු පාලකයාගේ සිට තේ දළු නෙලන්නේ දක්වාම ඌ ඉතාම ක්‍රමවත් විදිහට කාර්ය බෙදුණු සංවිධානයක් හඳුනා ගන්නට පුළුවන්. තාක්ෂණය භාවිතා කර අස්වනු වැඩි කර ගැනීම තේ වගාවේ විශේෂ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම බීජ තේ වලට වඩා කිකිලි තේ ප්‍රචලිත වෙනවා. ඔබට මේ තේ වර්ග දෙක හඳුනා ගන්නට පුළුවන්. තේවත්තකට ගියොත් බීජ තේ සහිත තේ වතු වල තැනින් තැන ගස් අඩුවෙන් අපිට දකින්න පුළුවන් වෙයි. නමුත් කිකිලි තේ වල එසේම නෙවෙයි. පලසක් වගේ ඉතාම ලස්සනට පැතිරුණු තේවත්තක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අද වෙනකොට ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන මේ රිකිලි තේ වගා කිරීම. තවත් ලක්ෂණයක් තමයි පුතේ රසය හා විවිධ ආකාර නිෂ්පාදනය කරලා අලංකාර ඇසුරුම් වලින් තමයි තේ වෙළඳ පෙරට පිවිසෙන්නේ. ඉතින් ඔබ තේ සම්බන්ධයෙන් කතා කරනකොට අපි තේ පානය කරන තේ ගොල ගැන විතරක්ම කතා කරල බෑ. තේවල විවිධ නිෂ්පාදන අපිට හඳුනා ගන්න පුළුවන්. තේ කුඩු වශයෙන්, කොළ වශයෙන් නිෂ්පාදනය කරනවා. එහෙත් ප්‍රභේද තියෙනවා කළු තේ, සුදු තේ, කොළ තේ ආදී ලෙස. තවත් තේ නිෂ්පාදනය කරනවා බීම නැත්නම් පානයක් ලෙස. ඒ සඳහා කුරුඳු, ලෙමන්, කිරි වගේ රසකාරක සහ ද්‍රව්‍ය මේ භාවිතා කරනවා ඒ පානය සැකසීම සඳහා. ඒවා බෝතල් කර අලෙවි කිරීමට තබා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දූපතේ තේ වලින් බිස්කට් හදනවා, ෂැම්පු වර්ග, සුවඳ විලවුන් මේවත් තේ සම්බන්ධ කරගෙන හදනවා. මේවා ඖෂධීය වටිනාකමකින් යුක්ත නිසා ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා වෙළඳපොළේ. ඉතින් ওই විදිහට තේ නිෂ්පාදන අපිට රාශියක්ම හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව අපි තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් පුංචි අභ්‍යාසයකටත් යොමු වෙමු. දූපතේ ඔබට සටහන් කරගන්න පුළුවන් මේ අභ්‍යාසය. ඊට ඉස්සර වෙලා මම ඔබින් ප්‍රකාශ කීපයක් ඉදිරිපත් කරලා ඒවාහි වැරදි හා නිවැරදි භාවය පරීක්ෂා කරන්නට කැමතියි. ඔබ තමන්ගේ තුළින් මේ සඳහා පිළිතුරු සපයන්න හැකිනම් ලියාගෙන පිළිතුරු සපයන්න. අපි බලමු ප්‍රශ්න අංක 1. චීන ජාතිකයින් විසින් මුලින්ම තේ වගාව සොයා ගන්නා ලදී. ප්‍රකාශය වැරදිද නිවැරදිද කියලා සටහන් කරන්න. 2. ශ්‍රී ලංකාව තුළ පමණක් තේ වගාව බතු වගාවක් ලෙස සලකයි. 3. දියණු පස තේ වගාව සඳහා තම යෝග්‍යයි. 5. තේ යනු ඉතා දීර්ඝ කාලයක් අසරු ලබා දෙන භෝගයක් වේ. හොඳයි. එහෙමනම් මම තව ප්‍රශ්න කීපයක් ඔබ වෙත යොමු කරනවා. මේ වටත් ඔබට පිළිතුරු සපයන්නට පුළුවන්. ලියා ගන්න පුතේ. ප්‍රශ්න අංක 1, ප්‍රශ්න අංක 3 විදිහට ගමු අපි. ප්‍රශ්න අංක 3. ලෝක සිතියමක තේවගා කරන රටවල් සලකුණු කර නම් කරන්න. ඊළඟ ප්‍රශ්නය, තේවගාවේ ව්‍යාප්තියට බලපාන සාධක තුනක් නම් කරන්න. ඊළඟ ප්‍රශ්නය, තේවගාව ආශ්‍රිත නිෂ්පාදන හතරක් නම් කරන්න. තේවගාව තුල දැකිය හැකි ගැටලු තුනක් නම් කරන්න. හොඳයි දූපති. එහෙමනම් අපි මේ අභ්‍යාසවල අවසන් ප්‍රශ්නයට මම පිළිතුරක් ඔබට සඳහන් කරලා දෙන්නම්. තේවගාව තුල දැකිය හැකි ගැටලු තුනක් සඳහන් කරන්න කියලා අපි කිව්වා. විශේෂයෙන්ම තේවගාව සම්බන්ධයේදී ආසියාවේ තේවගාව සිදු කරන අතරේ අප්‍රිකාන් රටවල් වල තේවගාව ආරම්භ කරා. ඒ නිසා ආප්‍රිකානු රටවල් වල ඉතා මෑත කාලයේදී තීවගව ආරම්භ කරන නිසා ආසියානු රටවල් තීවගව අවුරුදු 150කට වඩා පැරණි නිසාත් අර නව රටවල් වල නව තාක්ෂණය ඒ වගේම හොඳ තී විශේෂ වගා කරලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදනය සීග්‍රයෙන් වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්ක ආසියාතික රටවල් වල තීවගවට යම්කිසි තරගයක් ඇති වෙලා තියෙනවා. එහෙම වුණත් ඒකට විසඳුමක්ත් තියෙනවා. මොකද ආසියාතික රටවල් වල තී සුවිශේෂ ගුණයෙන් සාරසයෙන් යුක්ත වෙනවා. ඒ නිසා ඒ වහී වෙළඳපළ කිසිදාක නොනැසී පවතිනවා. තවත් ගැටලුවක් තමයි දියපු තී වගාව ඉතා පැරණි වීම නිසා අස්වනු අඩු වෙනවා. කඩාගත හැකි දළු ප්‍රමාණය අඩුයි. මේ නිසා නව වගාව ආරම්භ කළ යුතු වෙනවා. නමුත් අලුතින් තී වගාව ආරම්භ කරන රටවල් වල ගස් බොහොම තරුණ නිසා ඒ වහී නිෂ්පාදන ප්‍රමාණය වැඩි. තීවගාව සම්බන්ධයෙන් අපිට දකින්න පුළුවන් තවත් ගැටලුවක් තමයි පුතේ. තීවගාව සඳහා ශ්‍රම සම්පතේ හිඟයක් අද වෙනකොට දකින්නට පුළුවන්. ඔබ වගේම වතුවල ජීවත් වෙන දරුවොත් දැන් හොඳින් ඉගෙනගෙන ඔවුන් වෙනත් හැකියාවන් සඳහා යොමු වෙන්න තමයි කැමැත්ත තියෙන්නේ. ඒ නිසා වගාවේ යෙදෙන්නට ඉන්න පිරිස ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් හදාගන්නට පුළුවන්. ඒ නිසා ශ්‍රම සම්පත් සපයා ගැනීම ගැටලුවක් ඇත්තටම තීවගාවේදී අපිට හදාගන්නට පුළුවන්. හොඳයි ත්‍රිය පුතේ, එහෙමනම් අපි දැන් ඔබ ප්‍රමාණවත් දැනුමක් ලබා ගත්තා වතුවගාව සම්බන්ධයෙන්. තවත් භෝගයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමු අපි. ඒක නම් බොහොම ඇදල සුළුයි. ඒ මොකද්ද? රබර් වගාව. බ්‍රසීලයේ කැලෑ භෝගයක් විදිහට තමයි රබර් වගාව සිදු කළේ. පසු කාලයකදී තමයි මේක අප්‍රිකානු හා ආසියානු කලාපයේ ව්‍යාප්ත වුණේ. ලෝකයේ නිෂ්පාදනය කරන රබර් වලින් 95%ක්ම නිෂ්පාදනය කරන්නේ දකුණු හා අග්නික ආසියාතික රටවල් වල. මේ භෝගය ඉතාම වැදගත් වෙනවා. මොනවටද? කෘෂි පාදක කර්මාන්තයක් විදිහට. ඒ කියන්නේ කර්මාන්ත රසකට අමුද්‍රව්‍ය සපයා ගැනීමට රබර් වගාවෙන් අපිට හැකියාව ලැබෙනවා. එහෙමනම් දීපුතේ, මේ රබර් වගාවේ ලෝක ව්‍යාප්තිය කොයි ආකාරයේද? අපි කිව්වා ආසියාවේ තමයි වැඩිපුරම රබර් වගාව සිදු කරන්න කියලා. එහෙත් තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, වියට්නාමය, ශ්‍රී ලංකාව, චීනය වගේ රටවල් රබර් වගාව ව්‍යාප්ත කරගෙන තියෙනවා. වගාව සඳහා අවශ්‍ය සාධක සැලකුවොත් සෙල්සියස් 27ක පමණ හොඳ උෂ්ණත්වයක් තියෙන්න ඕන. ඒ වගේම මිලිමීටර 2000ක පමණ වර්ෂාවක් තිබෙන්න ඕන. මේ වර්ෂාපතනය හා උෂ්ණත ප්‍රමාණය හේතු කරගෙන රබර් ගසේ පොත්ත හොඳින් ලියලීම සිදු වෙනවා. මොකද රබර් ගසේ පොත්ත කපලා එයින් වැගිරෙන කිරි තමයි අපි නිෂ්පාදනයක් විදිහට එළියට ගන්නෙ. ඒ නිසා පොත්ත කැපුවට පස්සේ නැවත නැවතත් මේ පොත්ත හොඳින් ලියලීම සිදු වෙන්නට ඕන. ඒ සඳහා තමයි අපි අර කිව්ව විදිහේ උෂ්ණත්වයක් හා වර්ෂාපතනයක් තිබිය යුතු වන්නේ. ඒ වගේම වගාව සඳහා අවශ්‍ය වෙනවා ලැටරයිට් හෝ කවොක් මිශ්‍ර රතු පසක්. මද නැලි භූමියක් තිබුණොත් වඩාත් හොඳයි. මොකද ජලය හොඳින් බැසගෙන යන නිසා. රබර් වගාව සම්බන්ධයෙන් අපිට විශේෂ ලක්ෂණ කීපයක් හඳුනගන්න පුළුවන්. රබර් වගා කරන්නේ විශාල වතු විදිහට. ඒ වගේම රබර් ශ්‍රම සූක්ෂ්ම වගාවක් විදිහට ප්‍රසිද්ධයි. අපි හැම කියන්නේ පැල සිටුවීම, වල් නෙලීම, කිරි කැපීම, ඒවා එකතු කිරීම වගේ බොහෝම කාර්යයන්. සියලුම කාර්යයන් වාගේ සිදු කෙරෙන්නේ මිනිස් ශ්‍රමය භාවිතා කරමින්. දැන් නම් නවීන තාක්ෂණය යටතේ සරල උපකරණ භාවිතා කිරීමක් ආරම්භ කරලා තියෙනවා. නමුත් තවදුරටත් මිශ්‍රම සූක්ෂ්ම ස්වභාවය වගාවේ අපිට හඳුනගන්නට පුළුවන්. ඒ වගේම රබර් වගාව අපි කිව්වා නිෂ්පාදන රසකට අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන්නට පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි රබර් වගාව සම්බන්ධයෙන්. මේ රබර් වගා කරන රටවල් මුල් කාලයේදී අපරණ්‍ය කෙරෙහි යොමු වුණත් මෑතක සිට දේශීය නිෂ්පාදන සඳහා වැඩි යොමු වෙන්නට පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ අපරණ්‍ය ප්‍රමාණය යම් අඩුවක් දකින්නට පුළුවන්. සංවර්ධන වන රටවල් වල ආර්ථිකයට රබර් වලින් ලැබෙන දායකත්වය ඉතාම ඉහළයි. ඒ නිසා ඔවුන්ගේ අපරණ ආදායම ඉහළ මට්ටමකට පත් කර ගන්නට හැකියාව තියෙනවා. නමුත් පුංචි ගැටලුවකුත් තියෙනවා මේ වගාව සම්බන්ධයේදී. කෘතිම රබර් නිෂ්පාදනය නිසා ස්වභාවික රබර් වලට තියෙන තරඟය යම්කිසි ප්‍රමාණයකට රබර් වගාව සඳහා අයහපත් ලෙස බලපාලා තියෙනවා. ඇත්තෙම රබර් කියලා කියන ස්වභාවයෙන්ම ඒ වැඩෙන භෝගයක් නිසා එය කාලගුණික තත්ත්වයන්ට ඒ වගේ ගොදුරු වීම හේතු කරගෙන නිෂ්පාදනය අඩු වැඩිම වෙන්න පුළුවන්. නමුත් කෘතිම රබර් නිෂ්පාදනය ඒ වගේ නෙමෙයි. ඕනෑම දවසකදී ඒ සංයෝග එකතු කරලා රබර් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම කෘතිම රබර් නිෂ්පාදනය කරන්නට පටන් ගත්තොත් ඇත්තටම රබර් නිෂ්පාදක රබර් නිෂ්පාදනය කරන රටවල් වලට ඒක ගැටලුකාරී වෙනවා. මොකද ඒ අයගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලුව ඇත්තටම මතුවෙන නිසා. ඉතින් මේ ආකාරයට රබර් වගාව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා නම් අපි ඒ සඳහාත් පුංචි අභ්‍යාසයක් ලියාගනිමු. දෙපොතේ මේ ප්‍රශ්නය ඔබ සටහන් කරගන්න. මම පෙරදී කිව්වා වගේ පිළිතුරු අප වෙත ලැබෙන්නට සලස්වන්න. ප්‍රශ්න 1. රබර් වගාව ලෙස ව්‍යාප්ත වීමට බලපෑ හේතුව කුමක්ද? රබර් වගාව සඳහා අවශ්‍ය භෞතික සාධක නම් කරන්න. රබර් ආශ්‍රිත නිෂ්පාදන හතරක නම් සටහන් කරන්න. ලෝකයේ රබර් වගා කරන රටවල් රබර් වගාව ආශ්‍රිතව මුහුණ පා ඇති ගැටලුවක් කෙටියෙන් පැහැදිලි කරන්න. හොඳයි දේපුතේ. ඒ වගේම ඔබට සිතියම් අභ්‍යාසයකුත් තියෙනවා. රබර් වගා කරන රටවල් ලෝක සිතියම ලකුණු කරලා නම් කරන්න. හොඳයි. එහෙමනම් අද අපි කෘෂිකාර්මික භූමි පරිභෝගය යටතේ භෝග වර්ග හතරක් සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉදිරියට මේ පාඩමේ කොටසක් තියෙනවා. නමුත් අද දවසේ මේ පාඩම අපි මෙතනින් නිම කරන අපිට කාල වේලාව ප්‍රමාණවත් නොවන නිසා. එහෙමනම් දීපති ඔබ සැම අද පාඩමින් යම් උගත් ප්‍රමාණයක් උගත් කරුණු තහවුරු කර ගැනීම සඳහා මම ලබා දුන් අභ්‍යාසවල වගේම ඔබට පෙළ පොත ඇසුරු කරගෙන එහිදී ඇති අභ්‍යාසවලත් යෙදෙමින් ඔබ වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්න. එහෙමනම් ඔබ සැමට සුවදායක සවස් යාමයක්. තිරුවන් සරණයි. ආයුබෝවන්.